උපාලි සමරසිංහ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් ලැබෙනවා.
මුල් අසනේ ඉන්න ගරු මන්ත්‍රීතුමාගේ අවසරයි.
ඕඩර් ප්ලීස්. අරවින්ද සෙනරත් ගරු මන්ත්‍රීතුමා මුල් අසනේ සඳහා පැමිණෙනවා ඇත.
මන්ත්‍රීතුමනි, මං හිතන්නේ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා 65ක් විතර ඉන්න ඕන. මම හිතන්නේ දැන් මේ මොහොතේ ඉන්නේ 4 දෙනෙක් හෝ 5 දෙනෙක්. අපි හිතනවා විශේෂයෙන් ගත්තොත් මෙවැනි අයවැය විවාදකදී විශේෂයෙන්ම විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ ඇහුම්කන් දීම, අදහස් දැක්වීම තමයි අවංකව මේ අයවැය සම්බන්ධව නිවැරදි කරගන්න හේතු කාරණා වෙනකොට විශ්වාස කරන්නේ. නමුත් අපට හිතෙන්නේ අර පත්තරේට, YouTube එකට, එහෙම නැත්නම් මොන හරි channel එකකට විනාඩි 5-10ක තමන්ගේ පොඩි වටිනාකම් මතු කරගන්න වැඩ කරනව අරනකොට අයවැය සම්බන්ධය හෝ රට සම්බන්ධයෙන් එවැනි හැඟීමක් ඇති වෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපිට මේ දවස් කිමේ පේන කාරණේ ඊගාවක තමයි සාමාන්‍ය වියතුන්ගේ කියමනක් තියෙනවා. යම් පුජ්‍යලයෙක්ගේ හෝ කණ්ඩායමක ජයග්‍රහණය හෝ ඔහුගේ ඉදිරි ගමන මනින්නේ තමන්ගේ හිතවතුන්ගේ, මිතුරන්ගේ හොඳවලින් නෙවෙයි, තමන්ගේ සතුරන්ගේ හා සමාජ ප්‍රගමනයන්ගේ ප්‍රකාශන වලින් කියලා. දැන් අපට තේරෙන්නේ මේ දවස් ටිකේම රටේ සමාජ මාධ්‍ය සහ විවිධ ජන කණ්ඩායම් සහ පාර්ලිමේන්තු නියෝජනය කර යම් පුජ්‍යලයන්ගේ අඳෝනා සහ දෙවලින් පේන්නේ අපේ ජයග්‍රහණය. ඇත්තටම අපි හිතනවා මෙන්න මේ ජන බලවේගයේ පළමු මංගල අයවැයේදී මම දකින්නම ප්‍රධාන කාරණා 4ක් මෙතෙක් තිබිච්ච, මෙතෙක් පහුගිය කාලේ ඉදපත් කරපු අයවැයට වඩා සුවිශේෂ කාරණා 4ක් තියෙනවා කියලා. එකක් තමයි අපි දැක්කා පුංචි කාලේදී මෙතෙන්ද පෙට්ටියක් උස්සගෙන, නිකන් අපි හිතනවා මේක මහා බරපතල රහසිගත පෙට්ටියක් කියලා. එහෙම පෙට්ටියක් ගෙනල්ලා දශක 2-3ක් අපි මේක බලන් හිටියා. ඒක තුල හැමදාම මතුපු දෙය තමයි මේ රටේ තිබෙන යම් යම් ආයතන, දෙපාර්තමේන්තු මේ හැම දෙයකම දිගුවක් ලෙස, අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපනයේ දිගුවක් ලෙස අයවැයක් කියනවා, ප්‍රවාහනයේ දිගුවක් ලෙස අයවැයක් කියනවා, තියෙන තත්ත්වයන් තවත් වැඩි දියුණු කරගන්න ඒක පරස්තරයෙන් වහගන්න අයවැයක් කියනවා. අපි එහෙම ඒක තමයි දැක්කේ. හැබැයි මේ අයවැය තුල අපි දැක්කා රටේ මුල් වතාවට මේ රටේ අධ්‍යාපනය තව අවුරුදු 5කින් කොතෙන්ටද ගෙනියන්නේ? ඒ සඳහා වෙච්ච ප්‍රගමනයන්, ඒගමන වෙච්ච උපාය උපක්‍රම, ඒ සඳහා වෙච්ච ක්‍රමවේදයන් සහිතව අයවැයක් කියනවා. පොදු ප්‍රවාහන සේවය, මේ තියෙන පොදු ප්‍රවාහන සේවයකින් තව අපේ අවුරුදු 5ක් යනකොට මේ පොදු ප්‍රවාහන සේවය කොහොමද මේ මහජනතාවට වඩාත් පහසුදායි, හොඳ සේවාවක් බවට පත් කරන්න කියන කාරණය සම්බන්ධයෙන් යෝජනා ගෙනල්ලා තියෙනවා. මෙන්න මෙහෙම ගත්තොත් එහෙනම් මෙන්න මේ අයවැය තුලම මෙතෙක් ඉතිහාසයේ කවදාක්වත් මේ තියෙන පත්‍යයන් වෙනස් කිරීම සඳහා නොකරන ලද උත්සාහයක් දරලා තියෙනවා. ඒ වගේම ගත්තොත් මේ අයවැය තුලේ විවිධ ජන ප්‍රජාවන් මෙතෙක් ඉතිහාසයේ කවදාක්වත් වාර්ෂික අයවැයකින් ඒ ජනතාව නියෝජනය කරන්න, ඒ ජනතාව ගේ සුභසිද්ධිය වෙනුවෙන් කතා නොකරපු අයවැය තුලේ මෙවර ගත්තොත් එහෙම උදාහරණ කීපයක් කිව්වොත් එහෙම සිරකරුවක්. දැන් අපි පහුගිය කාලේ දැක්කොත් එහෙම බන්ධනාගාරවලට අරසකමස සල්ලි වෙන් කරනවා. හැබැයි සිරකරුවන්ගේ සුභසිද්ධිය, ඔවුන් යාපත් පුරවැසියන් කරන්න කිසිම අයවැයකින් මුදල් වෙන් කරලා තිබ්බේ නැහැ. ඒ නිසා මෙවර තියෙන රුපියල් මිලියන 100ක් වෙන් කරලා සිරකරුවන්ගේ ජීවිත යහපත් කරන්න. ඒ වගේම පරිවාස ළමුන්, අපි දන්නවා පසුගිය කාලය තුල ළමා අධිකාරියට මුදල් වෙන් කරාට පරිවාස භාරයේ සිටින ළමුන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් මුදල් වෙන් කළා තිබෙන්නේ නැහැ. ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්, ඒ වගේම ආබාධිත ප්‍රජාව, ඒ වගේම රැදවුම් කඳුරුන් ළමයි, මේ වගේ විවිධ ශේෂ්ත්‍රයන් වල හිටපු අපේ සමාජයේ අපේ අනුබද්ධ වෙච්ච අනාගත පරම්පරාවේ අය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කළා තියෙනවා ඔවුන්ගේ සුභ සිද්ධියට. ඒ වගේම තමයි ගත්තොත් එහෙම මුලින් අපේ මන්ත්‍රීතුමාලා කිව්වා පොදු ප්‍රවාහන සේවය සම්බන්ධව ඉතිහාසයේ මුල් වතාවට රුපියල් බිලියන 483ක්, ඒ කියන්නේ තව අපි අවුරුදු 5ක් යනකොට අපේ දුම්රිය ශේෂ්ත්‍රය නවීකරණය කරලා වායු සමනීකරණය කරලා වේලාවට යන්න වේගවත් දුම්රියක් හදන්න, ඒ වගේම නගරය තුල හොඳ බස් රථ සේවාවක්, ඒවා වායු සමනීකරණ ලද මිනිසුන්ට පහසුකම් තියෙන වේලාවට බස් රථ සේවාවක්. ඒ වගේම ගත්තොත් අධ්‍යාපනය රුපියල් බිලියන 619ක්. අපි හිතනවා අපේ මේ රටේ දුක් විඳින ජනතාව, වැඩ කරන ජනතාව, ඔවුන්ගේ දරුවන්ට අනාගතයේ වෙනුවෙන් තියෙන එකම දේ තමයි අධ්‍යාපනය. ඒ නිසා මේ රජයේ විසින් මේ රටේ හැම දරුවෙක්ම පාසල් යවන්නත්, ඒ පාසල් ජීවිතයේදී ඔවුන්ගේ වියදමෙන් 50ක 60ක වියදමක් ආණ්ඩුව දරන්නත්, ඒ වගේම ගත්තොත් එහෙම ඒ හැම දරුවෙක්ම පාසලෙන් එළියට එනකොට වෘත්ති අධ්‍යාපනයක් හෝ අධ්‍යාපනයේ නිපුණතාවයෙන් ලත් රැකියාවක් ලැබීම සඳහා වෙච්ච වැඩපිළිවෙළක් සඳහා මුදල් වෙන් කළා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රමාණය. අද ගත්තොත් ලංකාවේ විශ්වවිද්‍යාලට වඩා තියෙනවා, දෙගුණයක්ට වඩා තියෙනවා බන්ධනාගාර, හිරගෙවල්. හැබැයි අපි හිතනවා දියුණු සමාජයක් ඇතුලේ පාසල් විශ්වවිද්‍යාල වැඩි වෙන්න ඕන, හිරගෙවල් අඩු වෙන්න ඕන. ඒ නිසා අපි ඉලක්කය තියෙන්නේ මෙවැනි මුදල් වෙන් කිරීම ඇතුලෙන් ඉදිරියේදී තවත් විශ්වවිද්‍යාල වැඩි දියුණු කරලා ඒවට විවිධ පාඨමාලා අතුල් කරලා දේශීය විදේශීය හෝ පුජ්ජලික ආයතන වලට රටේ දරුවන්ට රැකියාවක් කරන්න පුළුවන් මට්ටමට යවන්න පුළුවන් මට්ටමට අධ්‍යාපනය දිනු කරන්න ඕන. ඊගොඩ සෞඛ්‍ය, අපි දන්නවා සෞඛ්‍ය සඳහා බිලියන 604ක් වෙන් කළා තියෙනවා. හැබැයි අද ගමේ කෙළවරට ගියාම, දුෂ්කර ප්‍රදේශවලට ගියාම රෝහලේ වෛද්‍යවරයා නැහැ, රෝහලේ බෙහෙත් ටික නැහැ, පහසුකම් ටික නැහැ. නමුත් මේ අයවැය ඉස්සරහා උත්සාහ කරනවා තව වසරක් දෙකක් යනකොට මේ රටේ ගාමීය ජනතාවගේ සෞඛ්‍ය දියුණුකරන්න, ඒ සඳහා වෙච්ච බෙහෙත් ටික දෙන්න, රෝහලට අවශ්‍ය පහසුකම් ටික දෙන්න, ඊට අවශ්‍ය වෛද්‍යවරයා දෙන්න. ඒ නිසා මම මේ කියන්න උත්සාහ කරේ ඇත්තට මෙන්න මේ අයවැය ඇතුලේ තියෙනවා මෙතෙක් ඉතිහාසයේ නොවෙච්ච මේ සමාජයේ වෙනත් තලයකට ඔසවා තබන්න, මේ සමාජයේ තියෙන විවිධ ශේෂ්ත්‍රයන් වෘත්තිකයන් වෙනත් තලයකට ගේන්න ඕන මගේ පෙන්වීම සඳහා වෙච්ච අයවැයක්. ඒ වගේම තමයි මේ අයවැයේ තව කාරණයක් තියෙනවා. ඒක තමයි ගත්තොත් එහෙම මේ අයවැය සඳහා පසුගිය කාලේ පුරා අපි දැක්කා ලොකු මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. ඊට පස්සේ මෙන්න මේක ඇතුළේ එනවා වියදම සහ ආදායම. මේකේ එන හිගපියව ගන්න පහුගිය කාලේ ආණ්ඩු ගොඩක් කරේ ඇත්තටම ජනතාව මත බදු පිට බදු පෙටෙව්වා. එහෙම නැත්නම් අපේ රටේ සම්පත් විකුණුවා. හැබැයි මේ අයවැය තියෙන දේ තමයි ඇත්තටම මේ අයවැය හිගපියව ගැනීම සඳහා මේ වර්තමාන රජයේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ සඳහා ජනතාව මත ඉතාම අඩු බදු බරක් තමයි කියලා තියෙන්නේ. ඒ වගේම මේ රටේ බිම් අගලක්වත් විකුණන්න නැතුව තමයි මේ බජට් එක බේරගෙන තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම මේක තව 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 තියෙන විශේෂත්වයක් තමයි ගත්තොත් එහෙම මෙන්න මේ පහුගිය කාලේ අයවැය ඇතුලේ විධායකය, විවස්සාදායකය, මන්ත්‍රීවරුන් සඳහා දැවැන්ත මුදලක් වෙන් කළා තිබ්බා. හැබැයි මේ අයවැය ඇතුලේ මෙන්න මේ ජනතාව වෙනුවෙන් විධායක ජනපතිතුමාගේ සිට අගමැතිතුමිය, කැබිනට් මණ්ඩලය, මන්ත්‍රීවරුන්ගේ මෙතෙක් තිබිච්ච වරදාන වරප්‍රසාද 180ක් විතර කප්පාදු කරලා තියෙනවා. කප්පාදු කරලා ඒ මුදලු වෙන් කළා තියෙනවා. මේ වෙනකොට මේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මේ අයවැයට. ඊට පස්සේ මෙතන සමහර මන්ත්‍රීතුමන්ලගේ මතු වුණා ගත්තොත් එහෙම මෙහෙම කාරණයක්. පසුගිය කාලයේ පුරාම 76ක සාපේ සම්බන්ධව නිතර අපි කියනවා. ඒ වගේම ඒ හිටපු පාලකයෝ මෙරට හොඳට පාලනය කරා, මෙරට හොඳ සත්‍ය ගොඩනගලා තිබ්බා, එහෙම කියන්න එපා කියලා. දැන් ඒ මන්ත්‍රීතුමා මෙතන නෑ මං හිතන්නේ. එතුමා කියනවා මේ රටේ ආර්ථික ගොඩනගවලු ලෝකයේ ආසියාවේ රටවල් වලට අපේ රට සම්බන්ධව උදාහරණ ගන්න මට්ටමට ගෙනාවලු. හැබැයි එතුමාට අමතකද දන්නේ නැහැ මේ රටේ ඉංග්‍රීසි ආණ්ඩුව, බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාවෙන් යනකොට අපේ රටේ මහා භාණ්ඩාගාරයට යම් මුදලක් ඉදිරියට තමයි ගියේ. ඒ වගේම එතුමා කියන වගේ තමයි 1970 ගණන් වල 80 මුල් භාගයේ සිංගප්පූරුවෙන් එනකොට කොරියාවෙන් ඇවිල්ලා ලංකාව අදර්ශයට ගන්නකොට අපි කොතනද හිටියේ? එතුමා කියන නායකයෝ මේ 70 වසර 30 අද කොරියාවේ ඉන්න තැන, අද මැලේසියාවේ ඉන්න රට ඉන්න තැන, අද සිංගප්පූරුවේ ඉන්න තැන එතෙන්ද පත් වෙනකොට අපි දිහා බලලා අපෙන් ආදර්ශය ගත්ත නායකයෝ අපේ පාලකයෝ අද අපි අපේ රට කොතනද ගෙනල්ලා තියෙන්නේ? කෙසේ මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපේ ඉතිහාසයේ වරදක් කියලා තියෙනවා. අපි තව තවත් අපේ දේශපාලන පක්ෂවල සමාජිකත්වයට අපේ දේශපාලන ව්‍යාපාරවල පෞල් සම්බන්ධතාවය රැකගැනීමෙන් අපි තවත් තවමත් ඒවා නිවැරදි නොකර අපි ඇත්ත දැකීමෙන් අපට ඉස්සරහට යන්නකම තියෙනවා. එතකොට තවත් කිව්වා අපි ආණ්ඩු කරා අපේ කෙටි කාලීන ආණ්ඩු ඇතුලේ අපේ නායකයා අපේ හිටපු අගමැතිතුමා ඒගොල්ලෝ දුර කියන්නේ මේ රට බේරගන්න රට ගොඩනගන්න රැකියාවල් දුන්නේ පුජ්ජිලිකලන්ට කියන කතා කරා. හැබැයි එතුමලා තමයි පුරවැසිභාවයක් නැතිව හිටපු අර්ජුන මහේන්ද්‍රලා ලංකාවට ගෙනල්ලා මහා බැංකුව බාර දීලා මහා බැංකුව මංකොල්ල කාලා මේ රට මෙතන ගාව ඒගොල්ලෝ තමයි. ඒ නිසා මම කියන්නේ මේ රට අවුරුදු 70 30 පාලනය කරපු හැමෝම මේ රට ඡන්දයෙන් දිනුවා. ඒ හැම රජයකටම ජනතාව බදු ගොල්ල තියෙනවා. අපේ ආණ්ඩුවත් එහෙමයි. අපේ මේ ආණ්ඩුවටත් අපි ඉන්න තාක්කල් රටේ වැඩ කරන ජනතාව බදු ගෙවනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ බදු වලින් අපි හැමෝම වැඩ ගන්න ඕන තමයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතෙක් කල් ගත්ත බදු වලට මොකද්ද කරපු වගකීම? බදු වලින් හදාපු රට මොකද්ද? ඒ නිසා මේ කිසිම ඉතිහාසයේ නායකයෙක් තමන්ගේ බූදලේ විඳන් කරලා අපි දන්න විදිහට මේ රට හදලා නැහැ. මේ රට ගොඩනගලා නැහැ. ඒ නිසා පත් වෙන හැම පාලකයෙක්ම රට හදන්න ඕනේ. ඒ සඳහා ජනතාව බදු දෙනවා, රටේ සම්පත් තියෙනවා. ඒ නිසා මතක් කරන්න ඕනේ විශේෂයෙන් ගත්තොත් එහෙම අපේ වර්තමාන පත් වෙලා ඉන්න අලුත් මන්ත්‍රීවරුන් විපක්ෂයේ ඉන්නවා. අපි හිතුවා ඇත්තටම ඒ පත් වෙච්ච මන්ත්‍රීවරු මේ දේශපාලන සංස්කෘතිය, මේ දේශපාලන වෙනස තේරුම් ගනිමින් පාර්ලිමේන්තු හැසිරේ කියලා අපට තේරෙන්නේ අනේ අලුතෙන් පත් වෙච්ච බොහෝ මන්ත්‍රීවරුත් අර පරණ විපක්ෂයේ නායකින් ලෙස තම තමන්ගේ දේශපාලන ව්‍යාපාර
කරු මන්ත්‍රීතුමා තව මිනිත්තු දෙකක කාලයක් තිබෙනවා
ආරක්ෂා කරගන්න මහන්සි වෙනවා. ඉතින් අපි හිතනවා ගෞරවයෙන් අපි ඉල්ලන මන්ත්‍රීවරුන්ගෙන් අපි හැමෝම එකතු වෙමු, මේක දකිමු, දැකලා මේක රැස් ගන්න මහන්සිමු. ඉන්පස්සේ අපිට විශේෂ කාරණයක් දෙන්න කියන්න තියෙනවා. අද මෙතන උතුරේ මන්ත්‍රීවරු කවුරුත් නැහැ. අර්ජුන මන්ත්‍රීතුමාත් කතා කරලා ගියා යන්න වොයිස් කට් එකක් අරගෙන මචන් YouTube දාන්න යන්න ඇති. හැබැයි ඇත්තටම ගත්තොත් එහෙම ඔය උතුරේ සියලු මන්ත්‍රීවරු මේ පැවතිච්ච මැතිවරණදීත් ජාතික ජනබලවේගයේ පරද්දන්න මේ ජාතික ජනබලවේගය සමාජය තුල වෙන්කරන්න බෙදීමකට තමයි උත්සාහ කරේ. අපි ගෞරව කරනවා, අපි ස්තුතිවන්ත වෙනවා උතුරේ ජනතාවට ඒ පාරම්පරික, ඒ ජාතිවාදී, ඒ තිබිච්ච බෙදුම්වාදී දේශපාලනය අතහැරලා අපිත් එක්ක එකතු වෙලා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරන්න වැඩ කරා. ඒකට අපේ ගෞරවය පුද කරනවා. විශේෂයෙන්ම ගත්තොත් වන්නි දිස්ත්‍රික් අපි ජයග්‍රහණය කරා. යාපනයේ අපි මන්ත්‍රී දුර තුනක් ලබා ගත්තා. ඒ නිසා මෙතුමල්ලා දැන් කියන්න උත්සාහ කරනවා දැන් ජනතාව අපට සලකලා තියෙනවා, උදව් කරලා තියෙනවා. ඒ නිසා අපේ පැත්තෙන් මේක ගැන බලන්න කියලා. අපි තුමාට කියන්න ඕන මේ අයවැයේදී ලංකා ඉතිහාසයේ මුල් වතාවට උතුරු පළාත වෙනුවෙන් ලොකු මුදලවෙන් කළා තියෙනවා. ඒගොල්ලෝ හිතනවා සමහරට මේ මන්ත්‍රීවරු හිතනවා ඇති මේ රටේ කොළඹ දිස්ත්‍රික්කයට සාපේක්ෂව යාපනයට සල්ලි දෙන්න ඕන කියලා. අපි හිතනවා මොලයක් තියෙන මිනිහෙක් කල්පනා කරන්න ඕන කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාවයි ඒ තියෙන යටිදල පහසුකම් ටිකයි සාපේක්ෂව යාපනයේ භූමියේ දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාවත් එක්ක තමයි මුදල් වෙන් කරන්න වෙන්නේ. ඉතින් අපි හිතනවා මේ අයවැයේදී සාධාරණේ උපරිම ඉෂ්ට කළා තියෙනවා. මම උදාහරණයක් විදිහට කියන්න ඕනේ ඒගොල්ලන්ට. උතුරේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 1200ක් සංවර්ධනය කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. ලංකාවේ කොහෙවත් දිස්ත්‍රික්කයකට එච්චර වෙන් කරලා නැහැ.
පළාතට වෙලාව අවසන්.
තව තත්ත්වයක් දෙන්න. ඊට පස්සේ උතුරේ ගත්තොත් එහෙම උතුරු පළාතේ මාර්ග පාලම් හදන්න රුපියල් මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මුල්ලත්තිව් වඩුවාල් පාලම් හදන්න රුපියල් මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. උතුරු පළාතේ අවතන් වෙච්ච සහ නැගෙනහිර පළාතේ අවතන් වෙච්ච ජනතාව නැවත පදිංචි කරන්න මිලියන 1500ක් වෙන් කළා තියෙනවා. යාපනයේ පුස්තකාලේ තියෙන අඩුපාඩු නිවැරදි කරන්න හදන්න මිලියන 100ක් වෙන් කළා තියෙනවා. උතුරු පළාතේ පොල් වගා කරන්න අක්කර 1600ක් අක්කර 16000ක් වෙන් කළා තියෙනවා. රුපියල් මිලියන 500ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම වවුනියා දිස්ත්‍රික්ක විතරක් වැව් 162ක් හදන්න රුපියල් කෝටි 50ක් වෙන් කළා තියෙනවා. මෙන්න මේ වගේ දැවැන්ත මුදලක් උතුරේ ජනතාව විදිහට වෙන් කළා තියෙනවා. අපි හිතනවා ඔබ තමුන් වහන්සේලා ඉල්ලා හිටින ඒ
වෙලාව අවසන් කරු මන්ත්‍රීතුමා.
අස්රාත්‍රල දින්ද අපට අමාරුයි. නමුත් අපි සාධාරණව කරු මන්ත්‍රීතුමනි අපි උතුරේ ජනතාව වෙනුවෙන් කලන්න පුළුවන් උපරිම දේ කරනවා. ස්තුතියි.
පොවිසිතී.